කිරි නිෂ්පාදනය. කිරිගොවින් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙනුවේ ජීවන පායක් හැටියටයි. නමුත් අපේ ලාභ ලබන කර්මාන්තයක් තත්වයට ඉහළ නංවා කිරිගොවින්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිමක් සැකසිය යුතුයි. මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩිකිරීම සහ මධ්‍යම පරිමාණ ලාභදායි කිරි නිෂ්පාදන ඒකක පිහිටවීම වැදගත්. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මං යෝජනා කරනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මය අයත් ගොවිපළ සියල්ලම ඵලදායීස යොදාගනිමින් පෞද්ගලික අංශයේදී දායකත්වයක් සහිතව කිරි නිෂ්පාදනය වසර පසරක් පහක් තුළ 53%කින් ඉහළ නැග්වීමට විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාකෘති අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනයේ දිනකට ලීටර් මිලියන 20ක් දක්වා ඉහළ නැගෙන. එය 5 ගුණයක වැඩි කිරීමක්. අද තියෙන්නේ මිලියන 4.3ක්. මේ එක වැඩ රටේම මිලියන 4.3ක් එක වැඩ සටහනකින් අපි මේක මිලියන 20ක් කරනවා. ඒ එසේම වෙනත් තවත් වැඩසටහනක් තමයි වෙනත් සමාගමක් එක අඹේවල ගොවිපළ ඉතා සාර්ථික ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා. අඹේවල ගොවිපළ දිනකට ලීටර් 1600ක්ව තිබුණු දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000ක් දක්වා ඉහළ යමින් තිබෙනවා. මෙය දිනකට කිරි ලීටර් 75,000ක් දක්වා වර්ධනය කිරීමට අපගේ අරමුණයි. අඹේවල ගොවිපළෙන් දැනට 70%ම කිරි නිෂ්පාදනය අපනයන කරනවා. ඒ තත්ත්වයට අපි අද ඇවිල්ලා තියෙනවා. ඉදිරි කිරීමේ අංශයට සවියක්. පසුගිය කාලයේදී වඩාත් පසුබෑමකට ලක් වූ ශ්‍රේෂ්ඨයක් ලෙස ඉදිරි කිරීමේ ශ්‍රේෂ්ඨය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ආනයන සීමා ආදී විවිධ හේතු නිසා ඉදිරි කිරීමේ ශ්‍රේෂ්ඨය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුන්ට සහය වීමේ උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ රාජ්‍ය ආයතනවල සැලසුම් අනුව ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථා අපි ඉදිකිරීමේ සමාගමට ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතනය විසින් ඉදිකිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීමේ වියදම හා ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතන වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල සංකීර්ණ ඉදිකිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා. කොළඹ නගරයේ වතු නිවාසවලට ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටීම සහ ඉදිකිරීමේ ශ්‍රේෂ්ඨයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාසා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීමේ ශ්‍රේෂ්ඨය ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචි සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. ඒකී පවුල් එම නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්න ඒ ඉල්ලම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැදී සිටින සඳහා මෙතෙක් භාවිතාවට නොගත් විභවතාවයන් බොහෝමයක් ඇත. ශ්‍රී ලංකාවේ විභවතාවයන් ප්‍රයෝජනට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දිශානීති නැවත පෙළගස්වා ගැනීමට හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වයේ යළි තත්පත් කර ගැනීමට රජයේ ආයතන ව්‍යාපාර පුරවැසියන් සංස්කෘත ආයතන හා ජාත්‍යන්තර සංවිධාන සමග නැවත ප්‍රයත්නයක් දැරීම මගින් ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් මා වෙත කරනවා. සැපියුම් ශ්‍රී ලංකාවේ උපාය මාර්ග පීඨීම ප්‍රයෝජනයටගෙන එය සැපියුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත් මේ දුගුකාලීන සෙහින සැබෑ කර ගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. එහි පළවෙනි පියවරයෙන් රජයේ සියලු පාර්ශ්වකරුවන් සමග එකතු වී ජාතික සැපියුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ගොඩමින් සම්බන්ධතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ වරායේ නිරිද්දික ඉන්දියාවේ සැපියුම් අවශ්‍යතා සපුරාීම සඳහාත් සිරිකුණාමලයේ අග්නිග ඉන්දියාවේ සැපියුම් අවස්ථා සපුරාීම සඳහාත් යොදා ගැනීමට අපේ බලාපොරොත්තුවයි. බටහිර පරයන්තයා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුරු වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරාය ධාරිතාවේ වැඩි දියුණු වෙනවා. සිරිකුණා මලය වරාය සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියා කලාපයේ වේගවත් වර්ධනයක් හා කාර්මික ක්‍රමයේ ප්‍රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මේ මගින් මානව හැකි වෙනවා. මේ මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාවේ කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීම. කාන්තා සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ අයවැයකරණය හඳුනා දීමට හා එහා සම්බන්ධ නීති සම්බාධනය කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිබල ගැනීම සඳහා වන නීති හඳුන්වා දීමටද අප කටයුතු කරනවා. ඒ සියල්ලම දැන් කාන්තා සංශෝධනය අවසන් කරලා තියෙන්නේ. නීතිගත කිරීමයි රජයේ වගකීම. අත්‍යන්තර පේෂකර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරනවා. උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14ක් ගත වී ඇතත් තවමත් ඒ ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මේවර අයවැයෙන් මේ පිරිස් නැවත පදිංචි කිරීම අවස්ථා සපුරාලීම සඳහා මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. කෙසේ වෙතත් නිවාස වැඩසටහන් කඩිනම් කිරීමට සහ නිවාස නොමැති ඉතිරි වී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. අතුරුදහන් පුද්ගල වන්දිය උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් බලපෑම එල්ලවූ අතුරුදහන් වූවන් සහ විපතට පත්වන වෙනේ 181 දෙනෙක් සඳහා මෙමෙට වන්දි ලබා දී අතර තවත් 170 දෙනෙකුට 2020 වසරේ අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතය. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම් වලින් සිදුවීමේ 6300කට වැඩි ප්‍රමාණයක් මූලික කටයුතු මේ වෙනුවෙන් සම්පූර්ණ කරන තිබෙන අතර විසර්ජන පන්දි දැනටමත් රුපියල් මිලියන 1500ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කියන තවත් රුපියල මිලියන 1000ක් වෙන් කිරීමට මම යෝජනා කරන සම්පූර්ණයම බිලියන 2.5. යාපන ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතල ගැටලු පවතින. වසර ගණනාවක් ගත වුණත් තවම මේ ගැටලු විසඳී නැහැ. මෙම සංකීර්ණ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා පූර්ව සාක්ෂ්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තිබෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලියාරු ජල ව්‍යාකෘතිය ක්‍රියාත්මක කිරීමයි. මේ ව්‍යාකෘතියේ මූලික කටයුතු 2024 මුල් භාගයේදී ආරම්භ කිරීමම අපේක්ෂා කරනවා. මේ වැඩසටහනේ මූලික කටයුතු ආරම්භීමට 2024 වාර්ෂිකය සඳහා රුපියල් මිලියන 250ක් ලබා දෙනවා. පූනරී නගර සංවර්ධනය යාපන මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සංකුපිඩි පාලම අසලා පිහිට ඇති පූනරී නගර සංචාරක කාර්යිත වැදගත් නගරයක්. ඒ වගේම බලශක්ති මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පස් වෙනවා. පූන නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක් අප ලබා දෙනවා. 2019 වසරේදී ආරම්භ කළ ගාලු දිස්ත්‍රික්ක ශ්‍රවණාගාර ඉදිකිරීම අතරමඟ නැවතී තිබෙනවා. පසුගිය කාලයේදී ඇතිවන අර්බුදිකාරීට හේතුවයි. සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජන කර ඇතිට මෙම ව්‍යාකෘති ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික කවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. එහි රජයේ දායකත්වයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීමයිට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම බණ්ඩාරවෙල මහනගර සභාව සහ රජයේ සම මූල්‍ය දායකත්වයේ ව්‍යාකෘතියක් ලෙස සංවර්ධනය කර මා යෝජනා කරනවා. රජයේ දායකත්වයෙන් රුපියල් මිලියන 250ක් අප ලබා දෙනවා. පහළ මල්වතුයේ ව්‍යාකෘතිය මෙම ව්‍යාකෘතිය සඳහා දැනටම ලබා දී ඇති අයවැය ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් බිලියන 2.5ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ව්‍යාකෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ගැනීමට අපට හැකි වෙනවා. වසර ගණනාවක් සිට අපේ සංස්කෘති සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සවය පැවැත්වීමට පමණක් කියා බොහෝ දිනක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසාත් අතීත උරුමයන් අනාගතය දායද කිරීම සඳහා විධිමත් ක්‍රියාපිළිවෙළක් ඇත්තේ නැති තරම් විවිධ දුෂ්කර සහ අභියෝග මැද වුවද අප සංස්කෘතික ව්‍යාකෘති ගණනාවක් මේ අයවැයකින් ක්‍රියාත්මක කරනවා. මහා විහාර විශ්වවිද්‍යාලය අනුරාධපුර මහා විහාරයේ 1900 වසරේ අගභාග්‍ය දක්වා වැඩි අවධානයක් නොමැති සත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. තේරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලෝක පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහාවිහාරයේ විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහාවිහාරයේ ඉතිහාසය මහාවිහාරයේ භූමිකාවන් සියලු අංග ඇතුළත් කරමින් මහාවිහාර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරන. ඒ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් නෙමෙයි. ඉදිරි දශකය තුළදී මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාසයක් ඇතුළේ වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්ය යටතේ කාර්ය සාධක කමිටියක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා. අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිට වෙනවා. ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම හා ඒවා තම පරිශන කටද භාවිතා කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුන කාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍රකර ගනිමින් පරිශන කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තිබෙනවා. ඒවා පරිශන කාර්යයන් සඳහා සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගන්නවා. අධීරයේ වශයෙන් ඉදිකිරීම බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා මිලියන 200ක් යොදවනවා. මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකා බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම අපේ අභිප්‍රායය. ක්‍රිකට් සංවර්ධනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණ පා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධන කිරීම සඳහා පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩායකට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම මේ ආයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරනවා. මේ මුදල් ප්‍රතිපාදන ලබා දීමේ අඩු පහසුකම් ඇති පාසල් හා පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ප්‍රධාන ක්ෂේත්‍රයේ 2024 වසරේ තුලදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණයේ ලක් කරනවා. බස්නාහිර පළාතුල ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලය සමග ඒකාබද්ධ විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ නියම ව්‍යාකෘතියක් ආරම්භ කරනවා. ඓතිහාසික මහනුවර නගරෙහි වාහන හා මාර්ග තදබද ඉවත් කොට දුම්රිය බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය ආධාර යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ව්‍යාකෘතිය ජනවාරි මාසයේදී ආරම්භ කරන මල්ටි මෝඩල් ට්‍රාන්ස්පෝර්ට් සෙන්ටර් මේ මධ්‍යස්ථානයේ ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් ලබා දෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වූ දුම්රිය මාර්ග සම්පූර්ණ ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේදී නිමවන අතර මිහින්තලාවේ දුම්රිය ස්ථානීය පරිෂදය පදනම් කොටගෙන ප්‍රධාන ආර්ථික බහුලු සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේද මූල්‍ය සහභාගිත්වයෙන් විශාල නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා. පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහනගර ආශ්‍රිත සහ සංකා සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනි රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම් යටතේ ස්ටේෂන් ප්ලාසා ඒවත් දුම්රිය ස්ථාන නගර මිශ්‍ර සංවර්ධන ව්‍යාකෘති ලෙස ස්ථාපනය කිරීම සහ දේශ විදේශ ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මහජන සේවා සැපයීමේදී වගකීම හා වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය ආයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. ආයවැය රමුණු සඳහා පළාත් සභා විශේෂ වියදම් ඒකක ලෙස සැලකිය යුතු බව මා යෝජනා කරනවා. ඒ අනුව පළාත් සභා ප්‍රධාන ලේකම්වරු අනුකුත් රේචි අමාත්‍යයන් ලේකම්වරු මෙන් ප්‍රධාන ගණන් දීමේදී නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි. ආයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාව පාර්ලිමේන්තුවට වගකිය යුතුයි. සිරසර සංවර්ධනය ඉලක්ක මත පදනම් වූ ආයවැයකරණයේ ආයවැය සකස් කිරීමේදී සියලු අමාත්‍යංශ දෙපාර්තමේන්තු ආයතන වෙත ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ආයතන විසින් ඒ සඳහා කටයුතු කළ යුතුයි. පළාත් සභාවෙන් එකතු වන ආදායම් කුණාවර්තන වියදම් පියවර ගැනීමට පමණක් සීමා නොකොට පලාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතා ගැනීම වඩා සුදුසු බවට යෝජනා කරමි. කෙසේ වෙතත් මෙතෙක් අඛණ්ඩව සිදු කරගමි එමින් පැවති ක්‍රියාවලිය හදිසියේ වෙනස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවයක් මගහරවා ගැනීම සඳහා 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායම මෙන් 50%ක් පමණ පුනාවර්තන වියදම් ලෙසත් යොදවාගෙන අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමටත් මං යෝජනා කරනවා. පළාත් සභා මගින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය 1990 අංක 47 දාන කාර්මික ප්‍රවර්ධන පනතේ යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තිබෙනවා. අපනයන කර්මාන්ත සඳ අවසර දීමට ඔවුන්ට බලතල නැහැ. ඔවුන්ට අවසර දිය හැක්කේ රුපියල් මිලියන 4කට අඩු ප්‍රාග්ධන ආයෝජනයක් සඳහා සහ ස්ථීර සේවක සංඛ්‍යා 50කට අඩු කර්මාන්ත ශාලා සඳහා පමණයි. අප මේ විධිවිධාන අහෝසි කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600ක් දක්වා මේ සීමා වැඩි කරනවා. එමගින් පළාත් සභාවලට අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා. පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීම හා ප්‍රදේශ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකාරී කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතනවල වැටුප් සහ අනිකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම දරන්නේ රජය විසින්. දැනට පවතින මූල්‍ය බාධාවක් සැලකිල්ලටගෙන ස්වයං මූල්‍යකරණයේ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂම සැපවීමට පළාත් පාලන ආයතනය දිරිමත් කරනවා. එහි මුල පියවර ලෙස 2024 වසරේ ජනවාරි 1 සිට මහනගර සභාවලට වැටුප් ගෙවීම සඳහා 80% මුලානයක් පමණ ලබා දීමට අපි පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරි 1 සිට මේ මුදල් තවත් අඩු කරනවා. ඉදිරි වස 15 තුළ පළාත් පාලන ආයතනයේ ස්වයං මූලකරණය ක්‍රමානුකූල දිරිමත් කිරීමට මම යෝජනා කරනවා. ජාතික ජනසභාව ජනසභා ක්‍රමය යටතේ ග්‍රාමීය මට්ටමේ නොහිතන සංවර්ධනය අවශ්‍යතා හඳුනා ඒවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජාතික මට්ටමේ සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ඒ ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයන්ට සම්බන්ධීකරණය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මේවා වෙන්වෙන්ව යන්න බෑ. මහජන නියෝජිතයන්ගේ සහයෝගය ලබාගෙන ගෙනියන්න තියෙන්නේ. මේ මගින් ගමේ ජනතාවට පක්ෂ ජාතිය ආගම් ભેදකින් තොරව සාමූහිකව තම සංවර්ධනය ප්‍රමුඛතා තීන කර සම්පත් වෙන් කිරීමටත් එම සංවර්ධන ප්‍රමුඛතා රජයට විජුව ඉදිරිපත් කිරීමටත් අවස්ථා සැලසෙනවා. එසේම මහජන නියෝජිතයන්ගේ සිට සාමාන්‍ය ගැණියා දක්වා සියල්ලන්ටම මේ වැඩපිළිවෙල දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තරුණ තරුණියන්ට මේ සඳහා ඍජුව දායක වීමට අවස්ථා ලැබෙනවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටවීමට රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කලක්තිසේ විවිධ පරිමාණයේ සාකච්ඡාද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක හේබැවින් එහි මූලික කටයුතු 2024 වාර්ෂික වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා. විදේශ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ ඉගතම මධ්‍යම අභියෝග මාර්ගයේ දෙවන අදී එනම් කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමග එක්වී ආරම්භ කරන කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස් ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි සැලසුම් කරන්නේ කටුගස්තොට දක්වාම අධිවේග මාර්ගයේ තැනීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීම. තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන විවිධ අමාත්‍යාංශ රාජ්‍ය ආයතන විසින් තරුණයන්ගේ අභිවෘද්ධිය කේන්දරකත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලැබී. නමුත් මෙම සියලු වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු අතර ඊට නව ආර්ථික සමාජ තත්ත්වයන්ට ගැළපෙන නව වැඩසටහන්ද අන්තර්ගත යුතුයි. මෙම ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන් ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා රුපියල් බිලියනක ප්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිකාවක් අත්කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදු එකඟුදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. විදේශ රටවලින් මැණික් ගෙන්වා වටිනාකම එකතු කිරීමත් මේ රට මැරික් කන්මාන්තයේ පවතුන ගැටලු සලකා එහි දියුණුවත් පොදු වැඩපිළිවෙල සකස් කළ යුතුයි. එම වැඩපිළිවෙල මධ්‍යකාලීන වශයෙන් රජයේ පුද්ගලික අංශ අදාළ සියලු පාර්ශ්ව එකතු වී ක්‍රියාත්මක කළ යුතු වන. ඒ සඳහා රාමුගත සැලැස්මක් ඉදිරි මාස තුන තුළ සකසා ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. තිරුකුණා රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයේ තිරුකුණා මලයේ සංවර්ධන කිරීම රජයේ අපේක්ෂාව. විශේෂයෙන් වරාය ආශ්‍රය විවිධ සංවර්ධන කටයුතුලින් රටේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දිය හැකි. මෙය දිගු කාලීන සිදු කළ යුතු සංවර්ධන වැඩසටහනක්. මහා පරිමාණයේ කෘෂි වැඩසටහන වෙරළබඩ සංචාරක කලාපයක්ද මීට ඇතුළත්. මධ්‍ය කාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවයි. ඉන්දියානු ආයෝජකයන් සමග එක් වී මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වූ අතර මෙම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා. ගාලු දිස්ත්‍රිකයේ ගංවතුර වැළැක්වීම පියවරක් ලෙස ගින්ගල ජනකර්මනාකාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍ය කාලීන වැඩසටහනක් ලෙස මෙම ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එහි මූලික වැඩ කටයුතු සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය මගින් ඇතුළු කරන ළම අවකාශයන් හේතුවෙන් සහන පියවර සඳහා සම්පත් සොයා ගැනීමට රජයට හැකි වුණා. ජාත්‍යන්තර මූල අරමුදල මගින් සහාය දක්වන ණය ප්‍රයෝගගත කිරීම යටතේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2022 වසරේදී 128% සිට 2032 වසරේදී 95% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ අපේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කරොත් මීට වඩා වේගවත්ව ක්‍රියා කර සමාජයට 90% දක්වා අපිට වැඩ කරන්න පුළුවන්. මේ ඉතිරි කිරීම වල ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට. නව ප්‍රතිවේදගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව සමස්ත සර්ව ආර්ථික ස්ථාවරත්වයේ සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙනවා. ණය ප්‍රතිවේගත කිරීමේ ක්‍රියාවලිය සැලකෙන යුතු ප්‍රගතියක් අත්පත් කරගන්නට දැනට අපිට හැකි වී තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේ ප්‍රධාන අංශ සම්පූර්ණ කර හමාරයි. විදේශ ණය ප්‍රතිවේගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ප්‍රතිවේගත කිරීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ශුද්ධ ණය වර්තමාන අගය අනුව අඩු කරනවා. දැනට පවතින ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම් කරවල පියවීම සඳහා එක්සත් ජනපද ඩොලර් පදනම් කරගත් නව මූල්‍ය මෙවලම් නිකුත් කළ යුතුයි. ඒ අනුව පවතින ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම් කර පියවීම සඳහා රාජ්‍ය ගිණුම් පොතේ ගණදෙනුව සටහන් කිරීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. ඒ අනුව විදේශ ණය ප්‍රතිවගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිවගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම් කරේ පියවීම සඳහා රුපියල් බිලියන 3000ක් මේ අයවැය මගින් මම වෙන් කරනවා. දීර්ඝ කාලීන වැඩ බැංකු ස්ථායිතාව සම්බන්ධයෙන් සියලු විෂක්තන ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමට රජයේ උනන්දු වෙනවා. මේ සඳහා ජාත්‍යන්තර මූල අරමුදල වැඩසටහන මගින් සහාය දක්වන පද්ධතිය වශයෙන් වැදගත් බැංකු සඳහා ස්වාධීන වත්කම් තත්ත්වයක් සමාලෝචනය පැවැත්වුවා. මේ වත්කම් තත්ත්වය සමාලෝචනයේ මූලික ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ විවක්ෂණ පදනමක් මත අමතර ප්‍රාග්ධන එකතුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩි දියුණු කිරීම ක්‍රියාවලියට සහාය වීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. බැංකු අංශයේ ප්‍රාග්ධන වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගු කාලීනව බැංකු අංශයේ ස්ථාවරය සහතික කරනවා. වදු ගෙවන්නන්ගේ අරමුදල මත ඇති බර අවම කිරීම සඳහා ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් 20%ක් උපාය මාර්ගික ආජුවෙන්ට හෝ මහජනතාවට ලබා දිය යුතුයි මම යෝජනා කරනවා. රාජ්‍ය ඇයි අපි දෙන්නේ all the depositors can buy the shares, that's what we decided when we in government in 2017. What are you shouting now? The same thing when we proposed it from the UNP. No, that's all you are going to shout. After that, After that, we might sell another 10-15% if necessary to outsiders. But we have kept some monies for the, we have kept a lot for the employees and the depositors. No one else has done it. අපි ඉඩම් අයිතිය දෙනවා, ගෙවල් අයිතිය දෙනවා, කොටස් අයිතිය දෙනවා. මෙහෙම විප්ලවකාරී ආණ්ඩුවක් මීට ඉස්සෙල් ලංකාවේ තිබුණේ නැහැ. හැම එක්කෙනාගේම ගත්තා. කියන හැම එකක්ම ගත්තා. අපි දෙනවා. හරිද? ආ. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිම වැළැක්වීම සඳහා ප්‍රධාන ඉලක්ක රාජ්‍ය බැංකුව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකම් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැණුම් කරුවන් සඳහා සීමාවන් වැඩි ණය අවධානය පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවරක් රැස මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධනය මෙන් ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයන අතර එය 2024 වසරේ මුල් භාගයේදී සම්මත කිරීමට අපේක්ෂා කරනවා. ණය ගැනීමේ සීමා වැඩි කිරීම, බැංකු නැවතත් ප්‍රාග්ධනිකකරණය සහ විදේශ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල් පිරීමේ කාලයක් සහිත නව ණය මෙවල් නිකුත් කිරීමට අවශ්‍ය වෙනවා. දැන එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීමද අවශ්‍ය වෙනවා. ඒ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට බිලියන 7350 දක්වා රුපියල් බිලියන 3450කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා. රාජ්‍ය මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත් සහ සුරක්ෂිත ගණදෙනු පනත් දැනට පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති අතර නව ශුද්ධ මූල්‍ය පනත මගින් ගණදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත නෛතික බලයක් ලබා දෙනවා. නව සුරක්ෂිත ගණදෙනු නීතිය මගින් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකින්ට ඔවුන්ගේ වත්කම් වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගැනීමට හා වර්ධනය සඳහා ණය ලබා ගැනීමට හැකි වෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. රාජ්‍ය ණය කළමනාකර පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකර පනත, රාජ්‍ය වත්කම් කළමනාකර පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටම අවසන් කර ඇති අද ඒවා දෙසැම්බර් මාසයේ 24 පළමු කාර්තු තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයෝජන හිතකාමී නෛතික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව ආයෝජන නීතිය සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව නීතිය හඳුන්වා දීම අප ආරම්භ කළා. ආර්ථික සංවර්ධනය සහ ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමග නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා. ඉහතගෙන හැර දැක්වූ නීතිවලට අමතරව රටේ ප්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වා දීම හා පවතින යල් පෙනපු නීතිවලට සංශෝධන ඇතුල් කිරීමේ ක්‍රියාවලිය අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. මේ අයුරින් නව නීතිය සංශෝධන නීති 60ක් අප හඳුන්වා දෙනවා. ආර්ථික අර්බුදයට දායක වීමේදී ආර්ථික පාලනය විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා විසින් සිදු වූ විශාල දායකත්වයේ රජය හඳුනාගෙන තියෙනවා. ගැටලුවක් විසඳීමේ මූල්‍ය පළමු පියවර වන්නේ පිළිගැනීමයි. අපරාජ්‍ය ජාත්‍යන්තර මූල අරමුදයට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහයන් දුර්වලතා පිළිබඳ ස්වාධීන තක්සේරු සිදු කරන්නයි. ශ්‍රී ලංකා රජය මෙවැනි සමාලෝචනයක් කළ පළවෙනි අවස්ථාව මේ වන අතර ජාත්‍යන්තර මූල අරමුදල විසින් පාලනය පිළිබඳ විශ්ලේෂණයක් ආසියාවේ සිදු කළ ප්‍රථම අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකාවේ දිගු කාලයක තිස්සේ ව්‍යුහාත්මක පාලන ගැටවලින් පීඩා විඳිනවා. සමාලෝචනයේදී මතුකර පෙන්වූ බොහෝ ගැටලු රජය විසින් දැනටමත් හඳුනාගත ඇත. ඒවා විසඳීම දැනටමත් පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා මම පාර්ලිමේන්තු කාරක සභාවකුත් පත් කරන අද ඕවර්සයිට් කමිටි ඔන් ද ඩයග්නෝසිස් රිපෝට් ගවර්නස් ඩයග්නෝසිස් නිධනක් වශයෙන් ප්‍රසම්පාදනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් ඉතුරු කිරීමේ අධිකාරීන්ගේ දූෂණ දුර්වලතා විසඳුම් සහ ආයෝජන දිරිගැන්වීමේ සම්බන්ධ ගැටලුම් විසඳුම් සඳහා රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. මෙම ගැටලු විසඳීම සඳහා පනත් කෙටුම්පත් සැකසීම පවත්වන රාජ්‍ය මූල්‍ය කර්මනාකර පනත් කෙටුම්පතේ ස්වරූපයෙන් නව නීති සම්පාදනය කෙරෙනවා. දශක කීපයක් සිට ශ්‍රී ලංකාවේ ණය අරමුදල් මත සැපයූ ආර්ථික සංවර්ධනය අප සුභසාධනය බෙදී යාම මත විශ්වාසය තිබුණා. මේ තිරසාර ආර්ථික ව්‍යුහයක් නොවූ අතර රටේ ණය ප්‍රතිව්‍යාහගත කිරීම සමග මෙම ආර්කූත්‍ය වෙනස් කිරීම අවස්ථා ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවා සීමා සහිත ලබා දෙන බදු බර අඩු රටක්ද, රජයේ කාර්යභාරය වැඩි බදු බර වැඩි රටක්ද පිළිබඳ තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව සමාජ සම්මුතියක් අවශ්‍ය පවතිනවා. කුමන මාර්ගයෙන් වුවත් රටේ සංවර්ධනය සඳහා ඵලදායිතාවයේ වර්ධනයක් හා බෙදාගත ඇති අතිරික්කයක් තිබිය යුතුයි. මේ නව වර්ධනය ආකෘතිය ඵලදායිතයෙන් වැඩි සාධාරණ හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණයක් වූ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් විය යුතුයි. ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා මෑතකදී ප්‍රයත්න රාශියක් ගෙන ඇති අතර පෙර කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අධ්‍යක්ෂකීමද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායිතාව ඉහළ නැංවීම, ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මගහැරවීම විසඳුම ලබා දීම නවීන කාර්යක්ෂක හා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණ කරගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාකෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටවීමට යෝජනා කරනවා. ගෝලීය ආර්ථික සම්බන්ධතා අපනයනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ පුළුල් කරගත යුතුයි. ඒ වගේම තනකකාරී ආර්ථිකයක් අප නිර්මාණය කරගතුයි. මේ සඳහේ අපේ කලාපයේ ප්‍රධාන හවුල්කරුවන් සමග විස්තීර්ණ වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට අප ක්‍රියා කරනවා. තායිලන්තය, ඉන්දුනීසියා, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සමග ඇති නිදහස් වෙළඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගතා ගිවිසුමක් දක්වා පුළුල් කර ගැනීමට පියවර ගනිමින් සිටිනවා. අපි එක් අතකින් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ආර්ෂෙප් ඇතුල් වෙනවා. අනෙක් අතින් යුරෝපය සංගමයේ වෙළඳ වර්ණයන් පිළිබඳ පොදු ක්‍රමයක් හා සම්බන්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන ගෝලීය වෙළඳපොළවල සියල්ලටම තරඟකාරී මට්ටමේ ඇතුල් වීමට අවකාශ අපේ රට ලැබෙනවා. විදේශ වෙළඳාම සහ ගෝලීය වෙළඳපොළ සමග ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාවයේ වැඩි දියුණු කිරීමේ මූලික පියවර ලෙස ආනයන සෙස් බදු, වරාහය, ගුවන් තොටුපළු පැද්ද ඇතුළු තීරු බදු, නොවන ආයතන බදු ඉවත් කිරීමට අපි පියවර ගන්නවා. වසර 3-5 කාලය අතර තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා. ලෝක වෙළඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ වෙළඳ පහසුකම් සැපීමේ බැඳීම් බොහොම අඩු සංවර්ධන රටවල් වලටත් වඩා පහළ මට්ටමක් පවතී. විද්‍යුත් ගෙවීම් බාර ගැනීම, ඩිජිටල් ලේඛන බාර ගැනීම ඇතුළු තෝරාගත් වෙළඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නියමිතව තිබිද්දී රාජ ආයතන ගණනාවක් එම ඉලක්කය කරා ළඟා වී නැහැ. එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කරනවා. තවත් පාර්ශ්වකරුවන් කීප දෙනෙක් ඊට ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ගෝලීය යහපත් පරිචයන්ට අනුරූප ශ්‍රී ලංකා රේගු නීති සකස් කිරීමේ අරමුණින් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා. ඵලදායි වෙළඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කොමිටුව, ජාතික තනි කවුලුව කඩිනම්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එබැවින් අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකර ගන්න පුළුවන්. ජාතික තනි කවුලුව මගින් සියලු දේශසීමා කළමනාකාර ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙනීම සහ වෙළඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව හා කාලෝචිත ආකාරයකින් සිදු කිරීමට පහසුකම් සපයනවා. ඒ කාර්යයන් සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර තිබෙනවා. රටවල් කීපයක වෙළඳ සලකුණු ලියාපදිංචි කිරීමට දැන් විශාල කාලයක් හා මුදලක් වැය වෙනවා. මෙය කඩනමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථා සැලසෙන මැඩ්රිඩ් සම්මුතියට ප්‍රවේශ වීමට අපි ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා නාමවල තරඟකාරීත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකා අපනය නිෂ්පාදන වටිනාකම ඉහළ නැංවීමට මෙය ඉතාගත් වැදගත් වෙනවා. ආයෝජන පසුගිය වසරේ ආයවැයෙන් ආයෝජන කළ පරිදි රටේ ආයෝජන වෙළඳ ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීම රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරී කාර්යයන්හි ඒකාබද්ධ කරන ආයතනික රාමුවක් අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කර තිබෙනවා. යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම රුපියල් මිලියන 250ක් වෙන් කර තියෙනවා. ආයෝජකින් සඳහා සේවා පහසුකම් ලබන රජයේ සියලුම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩි දියුණු කිරීම මගින් අදාළ කාර්ය පරිපාටිය සරල කිරීමත් අන්තර් ක්‍රියාකාරී හැකියාව අඩු පිරිවැයකින් හා කාලයක් ගතවන කාර්ය පටිපාටි හරහා ආයෝජන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමේදී අදාළ අනුමැතිය නොව බලපත්‍ර ලබා දෙන ආයතන සමග එක්වී ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කරනවා. මේ සඳහා 2027 වසරේට රුපියල් මිලියන 100ක් වෙන් කර තිබෙනවා. හම්බන්තොට යාපනයේ තිරුකුණාමලයේ බිංගිරිය හා මහනුවර කේන්දර කටගමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර මෙහි විශේෂ ආයෝජන ප්‍රවර්ධන කලාප යටිතල පහසුකම් සංස්ථාව හරහා පාලනය කිරීමට යෝජනා කරනවා. පරදායිත්ව නංවාලී මා නිෂ්පාදන ආර්ථික හසුරාවීම 2023 අයවැය කතාවෙන් මා සඳහන් කළ පරිදි ජාතික පරදායි කොමිෂන් සභාව පීඨීම සඳහා දැනටම නීති කැටුම්පත් කර අවසානය. 2024 වෙනිදා මේ කොමිෂන් සභාව පීඨවීමට නිදා මේ සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපදාන 2024 වසරේ වෙන් කරනු ලබනවා. ඩිජිටල් ආර්ථිකයක් කරා වසර 30 වන විට ඩිජිටල් ආර්ථිකයක් කර යෑමේදී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධාත්මක ව්‍යුහ ප්‍රතිව්‍යුහ ගත කිරීමට මා යෝජනා කරනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ ඩිජිටලකරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සැපීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාර සහිත ඩිජිටල් අධිකාරියක් පීඨවීමට කටයුතු කරනවා. මීට අමතරව රාජ්‍ය අංශ විශේෂඥ ආයතන හා සිවිල් සමාජය සම්බන්ධීකරණයෙන් තාක්ෂණ නවෝත්පාදනය ඉදිරිගැන්වීම උදෙසා තාක්ෂණ නවෝත්පාදක සභාවක් පීඨවීමද මං යෝජනා කරනවා. එසේම ඩිජිටල් තාක්ෂණයේ නවතම ප්‍රවණතාව කෘත්‍රිම බුද්ධිය පදනම් කර ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදු කිරීමට අරමුණ කරගනිමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථාන කිරී ස්ථාපනය කිරීමට කටයුතු කරනවා. For the first time Sri Lanka is giving promotion to AI which we have neglected so far. මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කරනවා. මෙම යටිතල පහසුකම් සඳහා තීරණාත්මක කොඳු නාට්‍යයක් වනුයේ ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතාවයේ සංවර්ධනය කිරීම. මෙම අරමුණ කරා ළඟා වීම සඳහා පියවර ගැනී අතර 2024 වසර තුලදී එය අවසන් කිරීමට අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය පර්යේෂණ සංවර්ධන තාක්ෂණ දියුණුව නවෝත්පාදනයත් ආර්ථික වර්ධනය සඳහා ප්‍රවර්ධනය කිරීමේදී සහ ආර්ථික ප්‍රගතිය හා සමාජ යහපැවැත්ම සඳහා සහාය වීමේදී උත්ප්‍රේරකණයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඒ කරුණු පදනම් කරගනිමින් ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය සැකසීමට මා යෝජනා කරන මේ සඳහා රුපියල් බිලියන 8ක් වෙන් කරනවා. 8 billion, 3 billion earlier, 11 billion. සංචාරක ව්‍යාපාරය. ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තයේ ප්‍රගතියක් ලැබමින් තිබෙනවා. අපේ රට පිහිටීම දේශගුණය අතීත උරුමයන් පසුබිම කරගනිමින් සංචාර ක්ෂේත්‍රයේ වෙනස්කම් ගණනාවක් අපි සිදු කළද. කොටල් කාමර කොලියට දීම මුහුදු වෙල අධ්‍යක්ීම වින්දනයට අවකාශ සැලසීම හා සීගිරිය පෙන්වය සම්ප්‍රදායික කාර්යයන් අවිවන් නව සංචාරක සංස්කෘතියක් අප නිර්මාණය කරගත යුතු වෙනවා. ඒ සඳහා පදනම දමන පියවර ගණනාවක් මේ අයවැලියකට ඇතුල් වෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය පිණිස නව ස්වරූපයෙන් දිගු කාලයක් යටතේ වැඩසටහන විදිත් ශ්‍රී ලංකා යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අපගේ අපේක්ෂාව වසරකට අඩුම තරමින් මිලියන 5ක්වත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම. මේ සඳහා පහසුකම් සැලසීමට රජයත් පළාත් සභා පළාත් පාලන ආයතනත් වැඩකටයුතු රාශියක් සිදු කළ යුතුය. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා. මේ කාර්ය සඳහා රුපියල් බිලියන ප්‍රතිපාදන ලබා දෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ මූලික අවස්ථා අවශ්‍යතා සැපරීම් වගකීම පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩලය ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කරනවා. මුදල් කොමිෂන් සභාව හරහා ඊට අවශ්‍ය පළාත් සභාව වෙත ලබා දෙනවා. රජයට අයත් නිවාඩු නිකේතන සංචාරක බංගල 720කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ මගින් ආසන වශයෙන් කාමර 3750ක් සැපිය හැකි. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යොදවා ගනිමින් දෙස් විදේශ සංචාරීය ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම යෝජනා කරන. මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. පින්නවල කිතුල්ගඩ සංචාරක කොරිඩෝව, කිතුල්ගඩ ජලෝරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒවට ඇති අනෙකුත් සංචාර ආකර්ෂණය සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සඳහා උපයෝගී කරගන්නවා. යෝජිත ගල්ගම්බුවේ නව නගරයේ මෙම සංචාරක කලාපයේ කේන්ද්‍ර ස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා. වසර 3ක කාලයක් තුළ මෙම ව්‍යාකෘති ඒකාබද්ධ වැඩසටහන ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750ක් මුදල් දෙනවා. නිර්මාණශීලත්වය සංස්කෘතිය සමාජය තුළ වැදගත් කාර්යභාරය ඉටු කරන නිර්මාණාත්මක ආර්ථිකයේ පදනම තාක්ෂණය හා නවෝත්පාදනයයි. ඒ නිසා නිර්මාණාත්මක අවකාශයන් කර්මාන්ත සහ උගතුන් අතර සහයෝගිතාවය ඇති කිරීමට පෙනුමන ගැනීමට මම අදාළ පාර්ශ්වකරුවන්ට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථික ගොඩනැගීම සඳහා සහාය වීමට රජය සූදානමින් සිටිනවා. ගිග් ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවායිනී දේශ සීමා හරහා සිදුකරන ලබන ගණදෙනු ඇතුළු ගිග් ආර්ථික ක්‍රියාකාරකම් හා විද්‍යුත් වාණිජමය ගණදෙනුවල නව ප්‍රවණතාවෙන් සැලකීමටගෙන දේශ සීමා හරහා සිදුකරන ලබන ගණදෙනු ඇතුළු ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගණදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති හා නියාමන රාමුවක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එය ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය ආදායම, සේවක සුභසාධන යන අංශ ආවරණය කරනවා. හරිත ආර්ථිකය අනාගතයට ශක්තිමත් මුහුණ දීමට නම් අප හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ යුතුයි. තිරසට සංවර්ධනය න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි. මහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකයක් ඇතිකිරීමෙන්ද, ජනාධිපති කාලයේ දේශගුණික විපර්යය සම්බන්ධ කාර්යයක් ඇතිකිරීමෙන්ද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටිනවා. ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600ක් අප වෙන් කර තියෙනවා. හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප්‍රභාවයන් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැඩි ප්‍රයත්නයක් යෙදී සිටිනවා. ළඟදීම දේශගුණික විපර්යාස කොමිසමක් පිහිටීමට අපි ක්‍රියා කරනවා. කාලගුණික විපර්යාස හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් කීපයක් අනාගතයේදී ආහාර හිඟවීම ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මෙම තත්ත්වයේ යටතේ අනාගත ආහාර සුරක්ෂිතභාවය හා නිගයකින් තොරව පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර සැපීම තහවුරු කිරීම සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සුළු හා මධ්‍යම පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික අනෙකුත් පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහන දියත් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. අපට බිහිකරන්නට අවශ්‍ය ගහකොළ පරිසරය සුකරින සුරකින හරිත ආර්ථිකය. අපට බිහිකරන්නට අවශ්‍ය ගහකොළට පරිසරයට ආදරය කරන හරිත සමාජයක්. හරිත ආර්ථිකයක් හා හරිත සමාජයක් බිහිකරන හරිත අයවැයක් ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. එය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැය. මේ හරිත අයවැය අලුත් ආර්ථිකයක් සඳහා ප්‍රවේශය, සවිමත් අනාගතයට පෙරවදනය, සමජීවිකතා සංකල්පය තහවුරු කිරීම, ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් රටේ අනාගතය ශක්තිමත් කරන අයවැයක් ඉසිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. හැබැයි මේ ගමනේදී මුහුණ දිය යුතු ජයගත යුතු තවත් ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්නවලට සුන්දර උත්තර නැහැ. සුරංගනා ලෝකම ඇවිීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප ක්‍රමානුකූල විද්‍යාත්මක මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුයි. සමජීවිකතා සංකල්පය නොබිඳමින් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අප දැන් සිදු කරමින් සිටින්නේ අන්නේ අභියෝගාත්මක කාර්යය. විපක්ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරනවා පරිදි අපි අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේ නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාපල් කරන දැමුවොත් සිදුවන්නේ මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ඇතුව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නැති වෙනවා. එහෙම වුණොත් ණය ප්‍රතිවගත කිරීමේ මෙහෙයුම එන හිටිනවා. විශ්වාසය පුළුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා එම නතර වෙනවා. විදේශ විනිමය හිඟවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. විදුලි බල කප්පාදුව ඉන්ධන හිඟය යළිත් ඇති වෙනවා. බඩු මිලත් උද්දමයනත් හිතා ගන්න බැරි තරමට ඉහළ නැග්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැටසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යළි ලැබෙන්නට පටන්ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළිත් පොලි අනුපාතය ඉහළද දමමින් දේශීය වෙළඳපොළ තව තවත් ණය ගැනීමට රජයට සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපි නැවතත් ආර්ථික අපායට ලිස්සා හැද වැටෙනවා. අපේ ආර්ථිකය යළි කෙලින් කරන්නට බැරි අන්දමට පීලි පයින්නවා. මතක තියන්න, ආපහු එහෙම වුණොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිවෙකුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකද ඔබ යෝජනා කරන්න. අපේ බාහිර ණය හිමියන් වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළත් සියලු පාර්ශ්වයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා. අපිට උරුම වෙන්නේ ලෙබනේනේ වැනි රටක් අත්පත් වූ අවාසනාවන්ත තත්ත්වයකට. තව ලෙබනේකට වෙන්න ඕනද? මම විපක්ෂයෙන් අහනවා. එවැනි තත්ත්වයකට යලි ඇද නොවිටු නම් අපේ රටේ ආර්ථිකය දේශපාලන ක්‍රමය අලුතෙන් නිර්මාණය කළ යුතුයි. අලුත් සමාජ සම්මුතියක් ඇතිකරගත යුතුයි. මේ අයව ලේඛනයෙන් අප කළේ ඊට පදනම දැමීම. තව දුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්වෙන්ට අපට බැහැ. නිදහසෙන් පසු අප අපේ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ලොය ව්‍යාපෘති අප සිදු කළේ අපේ මුදල්වලින්. ඒ කාලේ අප බ්‍රිතාන්‍යයටත් ණය ලබා දුන්නා. ඒත් අද අපි මුළු ලෝකයේම ඉදිරියේ හිඟා කනවා. ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක්ද, නැතිනම් සාඩම්බර හිමිකමක්ද? ඉතින් මා මේ ගරු සභාවේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙලට එක්වෙන ලෙසයි. අපේ වැඩපිළිවෙලට වඩා යහපත් වැඩපිළිවෙලක් ඇත්තේ නම් එය මේ සභාවට සවිස්තරාත්මක ඉදිරිපත් කරන්න. අප සාකච්ඡා කරමු. වඩාත් සුදුසු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු. අපේ අනාගත පරම්පරාවට සාඩම්බර හිමිකමක් උරුම කරමු. මේ වර අයවැය ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම වෙනුවෙන් මම විශේෂයෙන් ස්තුතිය පළ කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය හා ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමාලා හැම විටම මට උපරිම සහය ලබා දෙනවා. ඔවුන් දෙදෙනාටත් ස්තුතියි. මේ වර අයවැය සඳහා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇතුළු රාජ්‍ය හා පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් අදහස් හා යෝජනා ලබා දුන්නා. ඔවුන්ට මගේ ස්තුතිය පළ කරනවා. ගරු අමාත්‍ය මණ්ඩලයේ සහෝදරයන්ටත් සහය ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ටත් මාගේ කෘතඥතාවය පළ කරනවා. දැඩි පරිශ්‍රමයක් දරමින් අයවැය සකස් කර දුන් භාණ්ඩාගාර ලේකම්තුමා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මගේ කාර්ය මණ්ඩලයේ ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ගරු කථානායකතුමනි, මම පෑ දෙකක් ගත කිරීම ගැන කනගාටු වෙනවා. මේ මන්ත්‍රී බොහෝ දෙනෙක් පැමිණී අපිට දෙන්න දෙයක් නැහැ කියලා. ඒත් අපි ඇත්ත වශයෙන්ම අලුත් අනාගතයක් මේ විප්ලවයක් කරන්නේ, ආර්ථික සමාජීය දේශපාලන විප්ලවයක් කරන්නේ. ඒ ගමනට එකතු වෙන්න කියලා මම විපක්ෂයට කියන, විශේෂයෙන්ම මම එක්ක මේ යෝජනා ඉමිට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු සියලු දෙනාටම මේක හවුල්කාරයන් වෙන්න කියලා මම කියනවා.
සර්ජන පනත් කෙටුම්පත 20/24 දෙවැනිවර කියවීමේ විවාදයේ කල්තැවීම. සභානායකතුමා.
අර කතානායකතුමනි විවාදයේ දැන් කල්තැවිය යුතුයි මම යෝජනා කරන්නේ.
24 විසර්ජන පනක් කෙටුම් පතර අදාළව කාරක සභා අවස්ථාවේදී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2023 නොවැම්බර් 13 වන සිකුරාදා අපරභාග 3ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහලේ කම්බරිය වෙත බාර දිය යුතු බව දැනුම් දීමට කැමැත්තෙමි. සභාව කල්තැබීම සභානායක.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වෙනි අඟහරුවාදා පූර්වභාග 9:30 වන තෙක් කල්තැබීත්වයේ යෝජනා කරයි.
යනුව පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් මාස 14 වෙනි අඟහරුවාදා පූර්වභාග 9:30 වන තෙක් කල්තබනු ලැබේ.